ආයුබෝවන් දුවේ පුතේ ඔන්න අදත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය හා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්වගෙන එන රජරට ගුරුගෙදර තුලිනුයි ඔබයි මයි හමුවන්නේ. අද අපි සාකච්ඡා කරනවා පුනරීක්ෂණ පත්‍රිකා 81 හා උත්සාහ කරන්න තියෙන ගැටලුව. අපි දැන් පුනරීක්ෂණ පත්‍රිකා 81 අඩංගු සියලුම ගැටලුත් උත්සාහ කරන්න ගැටලුත් ඔබ විසඳා පිළිතුරු සංසන්දනය කිරීමට බලාපොරොත්තු වෙන් ඇති. අපි දැන් පළවෙනි ගැටලුව සඳහා යොමු වෙමු. සුදුසු කුලක සංකේත යොදා හිස් තැන් පුරවන්න. බලන්න දුවේ පුතේ ඔබට ලැබිලා තියෙන රූපයේ දිහා. මොකද්ද මේ රූපය? වෙන් රූප සටහනක්. වෙන් රූප සටහනක කිව් කුලකයේ තුල පී කුලකයේ අඩංගු වෙලා තියෙන හැටි බලන්න. එසේනම් දැන් අපි පළමු කොටසට පිළිතුර සොයා ගනිමු. පළමු කොටසේ A හා B අවයව සංගල වරහන් තුල ඇතුළත් කරලා තියෙනවා. එසේනම් මේ අහන්නේ කුමන කුලකයේද කියා. බලන්න A හා B අයිති වෙන කුලකයේ මොකද්ද කියලා. P තමයි කුලකය. එහෙනම් පළවෙන කොටස සඳහා පිළිතුර වන්නේ P යන්නයි. දැන් බලන්න දෙවන කොටස දිහා CDE. බලන්න CDE තියෙන්නේ කොහොමද කියලා. Q කුලකයේ ඇතුලේ P කුලකයට අඩංගු නොවන කොටස තමයි මේ අවයව හැටියට දක්වලා තියෙන්නේ. එසේනම් අපි පිළිතුර හැටියට ලියන්න ඕනේ Qට අයත් වන එහෙත් P කුලකයට අයත් නොවන අවයව අඩංගු කුලකය. එයා අපි ලියන්නේ Q ඡේදනය P' කියා. එසේනම් පිළිතුර නිවැරදිද කියා ඔබ බලන්න. දැන් අපි දෙවන ගැටලුවට යමු යමු. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක සංඛ්‍යාත තීරයේ එකතුව 60ක් වේ. එහි තුන්වන චතුර්ථකයේ සඳහා නිරූපිත අගය ලබා ගැනීමට හිස් තැන් පුරවන්න. බලන්න පුතේ චතුර්ථක කියන්නේ මොකද්ද කියලා. අපි දන්නවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක සංඛ්‍යාත තීරය කියන්නේ මොකද්ද කියලා. සංඛ්‍යාතවල එකතුව පිළිවෙලට එකතු කරන් ගියපුවාම 60ක් ලැබෙනවලු. අහන්නේ අපෙන් එහි තුන්වන චතුර්ථකය. චතුර්ථකයක් කියන්නේ හතරෙන් බෙදෙන අගයකට. එසේනම් තුන්වන චතුර්ථකය කියන්නේ හතරෙන් තුන වෙන්න ඕනේ. අපි එහෙනම් පළමු හිස්තැනට ඉන්නේ 60 ගුණ කිරීම 4න් 3. Q3 සමානයි 45 ලෙස ලැබිලා තියෙනවද බලන්න. එසේනම් ඔබේ පිළිතුර නිවැරදි. දැන් අපි තුන්වෙනි ගැටලුවට යමු යමු. මෙම ජාල රේඛයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවස්රය අඳින්න. ජාල රේඛයක් ලබා දීලා සංඛ්‍යාත බහුවස්රයක් අඳින්න කිව්වහම දුවේ පුතේ අපි කරන්නේ ජාල රේඛයේ අඩංගු ස්තම්භවල ඉහළ මධ්‍යයගේ ලකුණු කරනවා. ස්තම්භයේ මධ්‍යයගේ ලකුණු කරනවා. ලකුණු කරලා දැන් බලන්න ලකුණු අක්ෂය දිහා. ලකුණු අක්ෂයේ බිංදුව 1 අතරත් මධ්‍යයගයත් ආය අවසන් වෙන 5 6 අතරත් මධ්‍ය ලක්ෂයේ ලකුණු කරනවා. දැන් මධ්‍ය ලක්ෂ පිළිවෙලින් යා කරාට පස්සේ ඔබට බහුවස්රයක් ලැබෙනවා. මෙම් බහුවස්රයට අපි සංඛ්‍යාත බහුවස්රය කියලා කියනවා. බලන්න ඔබ මේ විදිහට කරලා තියෙනවද කියලා. දැන් අපි හතරවෙනි ගැටලුවට යමු යමු. වට්ටියක ඇති සුදු කහ සහ රෝස මල් ප්‍රමාණ නිරූපණය කිරීමට ඇඳ ඇති වට ප්‍රස්ථාරයක් රූපයේ දැක්වේ. මොකද්ද පුතේ වට ප්‍රස්ථාරයක් කියන්නේ? වට ප්‍රස්ථාරයක් කියන්නේ සියලුම දත්ත වෘත්තයකින් එහෙම නැත්නම් වටයකින් නිරූපණය කිරීම. ලක්ෂයක් වටා අංශක 360ක් තියෙනවා. එම 360 ප්‍රයෝජනයටගෙන සියලුම තොරතුරු මෙම මූර්තාකාර කොටසකින් දැක්වීම තමයි වට ප්‍රස්ථාරයක් කියන්නේ. පළවෙනි කොටස කෙලෙහි අවධානය යොමු කරන්න. සුදුමල් නිරූපණය කරන කේන්ද්‍රික කණ්ඩේ කේන්ද්‍රික කෝණයේ අගය සොයන්න. එසේනම් මෙම කේන්ද්‍රික කොටස් තුනක් මෙහි දක්නට ලැබෙනවා. මේ තුනේම එකතුව අංශක 360ක් විය යුතු නේද? එහෙනම් කහවලට කහමල්වලට අංශක 90කුත් රෝසවලට අංශක 150කුත් තියෙනවා. සුදු වලට x තමයි තියෙන්නේ. එහෙනම් x එකතු කිරීම අංශක 90 එකතු කිරීම අංශක 150 සමානයි 360 ලෙස අපිට ලියන්න පුළුවන්. එහෙම ලිව්වට පස්සේ x සමානයි 360න් අඩු කරන්න ඕනේ 240ක්. එවිට අංශක වලින් 120ක් ලෙස ලැබෙනවා. එහෙනම් සුදු මල් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණය යගේ වන්නේ අංශක වලින් 120. දැන් අපි එහි දෙවන කොටස බලමු. වට්ටියේ කහමල් 18ක් තිබුණේ නම් එහි ඇති සුදු මල් ගන්න සොයන්න. ඇත්තරම දැන් වට්ටියේ කහමල් 18ක් තියෙනවා. හැබැයි ඒ කහමල් 18 අඩංගු වෙලා තින්නේ අංශක 90ක කොටසක් තුල. එහෙනම් අපි අංශක 90ක කොටසක් තුල 18ක් අඩංගු වෙනවා නම් සුදු මල් තියෙන්නේ අංශක 180ක. අපි එය මෙහෙම ප්‍රකාශනයකින් දක්වන්න ඕනේ. 90ෙන් 18 ගුණ කිරීම 120. ඔබට පිළිතුර ලෙස 24ක් ලැබිලා තියෙනවද බලන්න. එසේනම් පිළිතුර සාර්ථකයි. දැන් අපි පස්වෙනි ගැටලුව සඳහා යොමු වෙමු. පවුල් 11ක සිටින සමාජිකයන් ගණන ආරෝහණ ක්‍රමයට සකස් කර ලියා ඇති විට ආකාරය පහත දැක්වේ. බලන්න කොහොමද තියෙන්නේ කියලා. ආරෝහණ පිළිවෙලට සකස් කරලා තියෙනවා. බලන්න අගයන් ටික 2 3 3 3 4 4 4 4 5 5 6. ඉහත සංඛ්‍යාත ව්‍යාප්තියේ පළවන හා තුන්වන චතුර්ථකය ගන්නේ කරන්න. දැන් අපි පළවන චතුර්ථකය කියලා කියන්නේ ඉස්සෙල්ලා මම පැහැදිලි කරපු විදිහටම 4ෙන් 1 වෙන්න ඕනේ. එහෙනම් q සමානයි 4ෙන් 1යි. මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ අය ගණන් සංඛ්‍යාව 11යි. එහෙනම් මෙවැනි කුඩා සංඛ්‍යාගයන් ආව විට අපි කරන්නේ එම ප්‍රමාණයට එකක් එකතු කරලා ඒක 4ෙන් 1ෙන් ගුණ කරනවා. එවිට පිළිතුර q 1 සමානයි නැත්තම් q 1 ඊතලයක් දාන්න පුතේ 4ෙන් 1 11 එකතු කිරීම 1. එවිට 4ෙන් 1 ගුණ කිරීම 12. q 1ට අනුරූප වන්නේ එහෙනම් තුන්වන අය ගණන. තුන්වන අය ගණන බලන්න. පිළිවෙලට ගන්න බලන්න. 2 3 3. එහෙනම් q 1 යගයත් පිළිතුර 3 ලෙස ලැබෙනවා. දැන් අපි තුන්වන චතුර්ථකය කෙරෙහි යමු වෙමු. තුන්වන චතුර්ථකය වන්නේ 4ෙන් 3 11 එකතු කිරීම 1. පිළිතුර ලෙස 4ෙන් 3 ගුණ කිරීම 12 ලැබෙනවා. එවිට තුන්වන චතුර්ථකය වන්නේ 9. එසේනම් 9ට අදාළ අය ගණන බලන්න. කීයද පිළිතුර? 15 ඔබට ලැබිලා ඇති. එසේනම් පළමු චතුර්ථකයේ 3ද තුන්වන චතුර්ථකයේ 5ද ලෙස ඔබ පිළිතුරු ලියා ඇති. දැන් අපි 6වෙනි ගැටලුව සඳහා යමු යමු. ඔබට ලැබිලා තියෙනවා සරල රේඛා දෙකක් හා ඡේදනය වෙච්ච තවත් සරල රේඛා දෙකක් අතර සම්බන්ධතාවයක්. රූපයේ දැක්වෙන තොරතුරු අනුව ඩීහියගේ ABC ඇසුරින් ප්‍රකාශ කරන්න. අපි දැන් මෙහිදී ත්‍රිකෝණ 2 ඡේදනය වෙලා හැදෙන කෝණ 2 ප්‍රතිමක කෝණ 2ක් අඩංගු වී ඇති ආකාරය ඔබට පේනවද? අපි මේ ස්ථාන 2 E අක්ෂයෙන් අක්ෂරය යොදාගමු. එවිට අපිට මෙන්න මේ ප්‍රමේය මතකද බලන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයිකියට සමාන වේ. ඒ අනුව අපිට මෙහි සීහි අගය ලියන්න පුළුවන් A එකතු කිරීම E කියලා. ඒක පළවෙනි සම්බන්ධතාවය ලෙස අපට නම් කරන්න පුළුවන්. දෙවෙනි සම්බන්ධතාවය හැටියට අපිට නම් කරන්න පුළුවන් D සමානයි B එකතු කිරීම E කියලා. දැන් අපි මෙහි D සමානයි B එකතු කිරීම ඊට පළමු සම්බන්ධතාවෙන් ආදේශ කරගන්න පුළුවන්ද බලමු. පළමු සම්බන්ධතාවයේ කොහොමද තිබුණේ? A එකතු කිරීම E සමානයි C කියලා. එහෙනම් E වල අගය වෙන්න ඕනේ C ගෙන් A අඩු කළපු පිළිතුර. එහෙනම් අපි D සමානයි B එකතු කිරීම E වෙනුවට මෙහි E වෙනුවට C අඩු කිරීම A යොදමු. එවිට D සමානයි B එකතු කිරීම C අඩු කිරීම A ලෙස ඔබට ලැබිලා ඇති. දැන් අපි 7වන ගැටලුවට යමුමු. සරල රේඛාවක සමීකරණය 2x එකතු කිරීම y අඩු කිරීම 1 සමානයි බිඳුව මගින් දී ඇත. සරල රේඛාවක සමීකරණයක් මේ ආකාරයට දුන් විට අපි ප්‍රස්ථාරය අඳිද්දිත් එක්තරා ආකාරයකට සකස් කර ගන්නවා. මතකද ඔබට y සමානයි mx ධන c ආකාරය. ඒ කියන්නේ y වම් පසටත් x දකුණු පසටත් ඉතිරි සංඛ්‍යාවක් දකුණු පසටත් වෙන්න අපි හදා ගන්නවා. එවිට තමයි අපි සම්මත ආකාරයෙන් සකස් කරගත්තා කියන්නේ. දැන් මෙම ගැටලුවේ 2x එකතු කිරීම y අඩු කිරීම 1 සමානයි බිඳුවයි. එවිට මෙහි y සමානයි mx ධන c ආකාරයට සකස් කළොත් අපිට ලැබෙනවා y සමානයි ඍණ 2x එකතු කිරීම 1. දැන් අපි බලමු අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. එහෙනම් m වලට අනුරූප වන්නේ මෙහි ඍණ 2 y සමානයි ඍණ 2x එකතු කිරීම එක නම් y සමාන mx ආකාරයට ලියවෙනවා නම් m වල උදය අගය m සමානයි ඍණ 2 වෙන්න ඕනේ. දෙවන කොටස සරල රේඛාවේ අන්තඃඛණ්ඩය සොයන්න. එසේනම් සිහි අගය ධන 1 ලෙස ඔබට ලැබිලා තියෙනවද බලන්න. එසේනම් ඔබේ පිළිතුර නිවැරදි. දැන් අපි අටවන ගැටලුව සඳහා යමුමු. කුමක්ද මේ ගැටලුව? පේළිණ යාසයක් හා තීරණ යාසයක් ගුණ කරපුවහම ලැබෙන පිළිතුරයි ඔබෙන් අහන්නේ. කොහොමද මේවා ගුණ කරන්නේ? බලන්න. පේළිණ යාසයේ පළමු අවයවය තීරණ යාසයේ පළමු අවයවයෙන් ගුණ වෙනවා. දෙවන අගය ලබා ගැනීම සඳහා පේළිණ යාසයේ දෙවන අගය තීරණ යාසයේ දෙවන අවයවයෙන් ගුණ වෙනවා. එවිට පිළිතුර ඍණ 1 ගුණ කිරීම ධන 2 එකතු කිරීම 1 ගුණ කිරීම 3. එවිට පිළිතුර ඍණ 2 එකතු කිරීම ධන 3. අවසාන පිළිතුර ධන 1 ලෙස ලැබෙනවා. හිස්තැනට ධන 1 ආවද බලන්න. දැන් අපි 9 වෙනි ගැටලුවට යමුමු. 9 වෙනි ගැටලුවේ තියෙන්නේ සමීකරණයක්. බලන්න VG භාග සහිත සරල සමීකරණයක්. අපිට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා අපි සාකච්ඡා කරලා බලමු. x අඩු කිරීම 3න් 4 සමානයි 2 විසඳන්න. එසේනම් අපි දෙපැත්තම x අඩු කිරීම 2න් ගුණ කරලා බලමු. එවිට පිළිතුර 4 සමානයි 2යි වරහන් x අඩු කිරීම 3. අපි දැන් දෙපැත්තම ධන 2න් බෙදමු. එවිට 2 සමානයි x අඩු කිරීම 3. අපි දෙපසටම ධන 3ක් එකතු කරලා බලමු. එවිට 5 සමාන x එනම් x සමානයි 5 ලෙස ඔබට පිළිතුර ලැබෙනවා. මෙම පිළිතුරේ නිවැරදිතාවය පරීක්ෂා කරන්න ගැටලුවේ x අඩංගු තැන්ට 5 යොදලා බලමු. එවිට 4 බෙදීම 5 අඩු කිරීම 3. 4 බෙදීම 2 පිළිතුර 2යි. එසේනම් අපි සෑදූ ගැටලුව නිවැරදි ලෙස පිළිතුරු සපයා ඇති බව ඔබට වැටහෙනවා ඇති. දැන් අපි 10 වන ගැටලුව සඳහා යමුමු. 4i p වර්ගයේ අඩු කිරීම 4i p අඩු කිරීම 3 සමානයි බිඳුව. වර්ගජ සමීකරණය සාධක භාවිතයෙන් විසඳන්න. දුවේ පුතේ වර්ග සමීකරණය සාධක භාවිතයෙන් විසඳන්න කියලානේ මෙතන තියෙන්නේ. එසේනම් අපි මෙහි අඩංගු වර්ගජ සමීකරණයේ වම් පැත්ත කොහොමද සාධක හොයන්නේ කියලා බලමු. මෙහි වම් පැත්තේ තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන හැටි අපි දැන්ටමත් දන්නවා. මම පොඩ්ඩක් මතක් කරන්නම්. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක සෙවීමේදී අපි කරන්නේ පද තුනකින් යුත් ප්‍රකාශනයේ මැද පදයට තවත් පද දෙකක් ආදේශ කරගන්නවා. ඒ කරන්නේ පළමු පදයේ තුන්වෙනි පදයේ ආශිර්වාදයෙන්. ඒ කියන්නේ මොකද්ද? 4i p වර්ගය ඍණ 3න් ගුණ කරාට පස්සේ අපිට ලැබෙනවා ඍණ 12i p වර්ගය. ඍණ 12i p වර්ගයේ සාධක අපි වෙන් කරගන්නවා. වෙන් කරගත් සාධක වලින් එම සාධක වල එකතුවකින් මැද පදේ ලැබෙනවා නම් එම මැද පදේ වෙනුවට මෙම සාධක දෙක ආදේශ කිරීමෙන් තමයි අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ පද 3 පද 4ක් බවට පත් කරන්නේ. දැන් බලමු මෙහි පිළිතුර දියා. ඍණ 12i p වර්ගයේ සාධක ලැබෙන්න ඕනේ එම සාධක දෙකේ එකතුවෙන් ඍණ 4i p. එහෙනම් අපි මෙහි ගැටලුවේ නිවැරදි සාධක දෙක මොකක්ද කියලා බලමු. 6i p හා 2i p ලබා ගත් විට එහි වෙනස 4ක් වෙනවා. එසේනම් මැද පදයට වෙනස 4ක් වෙන්න ඕනේ. එය හරි නිවැරදි. එසේනම් ඍණ 4ක් වීමට නම් වැඩිපුර ඇති ඍණ 6i p තමා මෙහි ඍණ විය යුත්තේ. එහෙනම් ඍණ 6i p ගුණ කිරීම ඍණ 2 ඍණ 12i p වර්ගය ලැබෙනවා. ඍණ 6i p ට ධන 2 එකතු කරපුවාම ඍණ 4i p ලැබෙනවා. එසේනම් අපිට නිවැරදි සාධක දෙක ඍණ 6i p හා ධන 2i p ගන්න පුළුවන්. දැන් අපි පියවරක් හැටියට ලියා මෙය ආදේශ කරලා බලමු. 4i p වර්ගය අඩු කිරීම 6i p එකතු කිරීම 2i p අඩු කිරීම 3. දැන් අපි පද දෙක දෙකගෙන පොදු සාධක ඉවත් කරගෙන බලමු. 2i p ඉවතර ගත්තාම එවිට පිළිතුර 2i p අඩු කිරීම 3 ලෙස ලැබෙනවා. 2i p අඩු කිරීම ඍණ 3න් අපට ගන්න වෙන්නේ ධන 1 විතර. එවිට 2p අඩු කිරීම 3 ලෙස ලැබෙනවා. දැන් සමස්ත ප්‍රකාශනයේම සලකලා බලන්න. 2p වරහන් 2p අඩු කිරීම 3 එකතු කිරීම 2p අඩු කිරීම 3. මේනුත් 2p අඩු කිරීම 3 පොදුයි. එහෙනම් පොදු සාධකයක් ඉවත් කරගන්න පුළුවන්. එම පොදු සාධක ඉවත් කරගත්තාම 2p අඩු කිරීම 3 වරහන් 2p එකතු කිරීම 1 වරහන් ලෙස ලැබෙනවා. එසේනම් මේ ලැබිලා තියෙන්නේ අර 4p වර්ගයේ අඩු කිරීම 4p අඩු කිරීම 3හි සාධක තමයි. එහෙනම් එයා අපි වර්ග සමීකරණයට ආදේශ කරමු. 4p වර්ගය අඩු කිරීම 4p අඩු කිරීම 3 සමානයි බිඳුවයි. දැන් මෙහි වම්පසට අපි අර සාධක දෙක එනම් 2p අඩු කිරීම 3 වරහන් 2p එකතු කිරීම එක ආදේශ කරලා බලමු. එවිට පිළිතුර ලැබෙනවා 2p අඩු කිරීම 3 වරහන් 2p එකතු කිරීම එක සමානයි බිඳුවයි. දැන් ශුන්‍ය ගුණය භාවිතා කරමු. ශුන්‍ය ගුණය කියන්නේ මොකද්ද? සංඛ්‍යා දෙකක් ගුණ වුණාට පස්සේ අනිවාර්යයෙන්ම එක සංඛ්‍යාවකේ බිඳුව විය යුතුයි. එසේ නොමැතිනම් මෙම ශුන්‍ය ගුණය බලපෑවෙන්නේ නැහැ. දැන් අපි පියවරක් හැටියට ලියා බලමු. 2p අඩු කිරීම 3 සමානයි බිඳුව හෝ 2p එකතු කිරීම 1 සමානයි බිඳුව හෝ විය යුතුයි. මෙහි වම්පස 2p සමානයි 3යි p සමානයි 3 බෙදීම 2යි. එහෙම නැත්නම් 1/2යි. ලෙස ලැබෙනවා ඇති. ඊළඟ පිළිතුර බලවොත් 2p සමානයි ඍණ 1යි p සමානයි ඍණ භාගය ලෙස ඔබට ලැබිලා ඇති. එසේනම් 4p වර්ගය අඩු කිරීම 4p අඩු කිරීම 3 සමානයි බිඳුවේ වර්ග සමීකරණයේ සාධක ලෙස p සමානයි 1/2 හෝ p සමානයි ඍණ භාගය ලෙස ඔබට ලැබිලා තිබෙනවාද බලන්න. දැන් අපි 11 වෙනි ගානේ ගැටලුව කරා යොමු වෙමු. A වලින් 3 බෙදීම 5යි AB වලින් 6 සුළු කරන්න. දුවේ පුතේ මෙම ගැටලුව කුමක්ද? භාග බෙදීමක්. මෙහි විශේෂත්වය වීජීය භාග බෙදීමක් ලෙස ඔබට ලැබිලා තියෙනවා. භාග බෙදීමේදී ඔබ දන්න කරුණක් මතක් කරගන්න. බෙදීම වෙනුවට කරන්න පුළුවන් දේ මොකද්ද? පරස්පරයෙන් ගුණ කිරීම. එහෙනම් මෙම ගැටලුවෙත් එම සිද්ධාන්තය යොදාගෙන බලමු. A වලින් 3 ගුණ කිරීම 5 AB වලින් 6හි පරස්පරය. කොහොමද පරස්පරය ලියන්නේ? එහෙනම් 6ෙන් 5 AB කියලා. එවිට සමස්ත ප්‍රකාශනය ලැබෙන්නේ A වලින් 3 ගුණ කිරීම 6ෙන් 5 AB කියලා. දැන් බලන්න මෙම ගැටලුව සරල කරගන්න. එවිට සුළු වෙලා ඔබට ලැබෙනවා ඇති 2ෙන් 5 B ලෙස. එම පිළිතුර හොඳින් පරීක්ෂා කරලා බලන්න. දැන් අපි 12 වන ගැටලුවට යමු. 12 වන ගැටලුවේ මොකද්ද ලැබිලා තියෙන්නේ කියලා බලන්න. A වර්ගය අඩු කිරීම B වර්ගය. A වර්ගය B අඩු කිරීම AB වර්ගය යන ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. මෙහි අඩංගු වෙලා තියෙන විජ්‍ය ප්‍රකාශන දෙකක් බව ඔබට පේනවා ඇති. එහෙනම් මෙම ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය හොයන්න නම් අපි කරන්න ඕනේ මේවයේ සාධක ලබා ගන්න එක. එසේනම් පළමු යන්නේ සාධක කෙසේද ලැබෙන්නේ? A වර්ගය අඩු කිරීම B වර්ගය. මෙයා අපි පද දෙකක අන්තරේ සාධක හැටියට තමයි ලබා ගන්න වෙන්නේ. මෙහි පිළිතුර කොහොමද ලැබෙන්නේ සාධක දෙක? A අඩු කිරීම B හා A එකතු කිරීම B ලෙස ලැබෙන්න ඕනේ. දෙවැන්නට බලන්න. A වර්ගය B අඩු කිරීම AB වර්ගය. මෙහි සාධක පොදු සාධක ලෙස ඉවත් කර ගන්න වෙනවා. එවිට පිළිතුර ලෙස AB වරහන් A අඩු කිරීම B ලෙස ලැබෙනවා ඇති. දැන් අපි සාධකවල විශාලතම බලවල ගුණිතයක් හැටියට ලියමු. පළමු එක අපි ගත්තොත් A අඩු කිරීම B දෙකේම තිබෙනවා. නමුත් විශාලතම බලයත් A අඩු කිරීම B. ඊළඟ සාධක අපි පිළිවෙලින් අන්තර්ගත කළ යුතුයි. AB A එකතු කිරීම B. එසේනම් කුඩා පොදු ගුණාකාරය ඔබට ලැබෙනවා ඇති. මෙන්න මේ ආකාරයට සකස් කරලා තියෙනවද බලන්න. AB A අඩු කිරීම B A එකතු කිරීම B. එසේනම් ඔබේ පිළිතුර නිවැරදි. දැන් අපි 13 වන ගැටලුවට යමු. 13 වන ගැටලුවේ sin θ සමානයි භාගයයි tan θ සමාන 1 නම් cos θ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයක් ලබා ගන්න. මෙම ගැටලුවේ දුවේ පුතේ පුංචි දෝෂයක් තියෙනවා. අපි ඒක සාකච්ඡා කරලා බලමු. අපි කුඩාවට ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳගන්න. එහි එක් කෝණයක් ඍජුකෝණේ නොවන එක් කෝණයක් θ කියලා ලකුණු කරන්න. එවිට අපිට ලැබෙනවා sin වලගේ හා tan වලගේ අපි ලකුණු කරන්න බලමු. sin අනුපාතය ඔබට මතකද? කොහොමද sin අනුපාතය ලියන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණයක තෝරාගත් සුළු කෝණයක් අනුබද්ධයෙන් එහි සම්මුඛ පාදය කර්ණයට දරන අනුපාතය sin අනුපාතය. tan අනුපාතය ඔබට මතකද? tan අනුපාතය කියන්නේ තෝරාගත් ඍජුකෝණී ත්‍රිකෝණයක තෝරාගත් සුළු කෝණයක් අනුබද්ධයෙන් එහි සම්මුඛ පාදය බද්ධ පාදයට දරන අනුපාතය. cos අනුපාතයත් එසේ නැත්නම් cosin අනුපාතයත් බලන්න මතකද කියලා? cosin අනුපාතය ලැබෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක තෝරාගත් සුළු කෝණයක් අනුබද්ධයෙන් එහි බද්ධ පාදය කර්ණයට දරන අනුපාතය. ඒ වගේම මේවා කෙටියෙන් මතක තියාගන්න ක්‍රමත් ඔබ ඉගෙනගෙන ඇති. සකසයින් සම්මුඛ පාදය කර්ණයෙන් බෙදුවොත් සයින් අනුපාතය ලැබෙනවා. සකසයින් බකකොස් බද්ධ පාදය කර්ණයෙන් බෙදුවොත් කොසයින් අනුපාතය ලැබෙනවා. සබටෑන් සම්මුඛ පාදය බද්ධ පාදයෙන් බෙදුවොත් tan අනුපාතය ලැබෙනවා. දැන් මතක් කරගන්න. දැන් මෙහිදී අපි tan වලගේ එක ලෙස ලැබෙනවා. එසේනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි ධන එක වෙන්න ඕනේ. එවිට කර්ණය ලැබෙන්න ඕනේ. පයිතගරස් සම්බන්ධයේ මතකද? පයිතගරස් සම්බන්ධයෙන් කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇදී සමචතුරස්‍රයේ වර්ගඵලය එහි බද්ධ පාදයේ දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමාන වෙන්න ඕනේ කියලා. එසේනම් මෙහි පිළිතුර ධන එකේ වර්ගය එකතු කිරීම ධන එකේ වර්ගයේ වර්ගමූලය. එවිට කර්ණය මූල දෙකයි ලෙස ලැබෙන්න ඕනේ. එසේනම් මෙම ගැටලුවේ sin θ ලෙස ලැබිලා තියෙන්නේ භාගෙ නොවේ පුතේ. එක බෙදීම මූල දෙකයි. එවිට tan θ නම් අගේ එක ලෙස ලැබෙනවා. දැන් අපි cos θ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතය ලියන්න පුළුවන්. cos θ සමානයි එසේනම් බද්ධ පාදයේ ධන එකයි කර්ණය මූල දෙකයි. එසේනම් cos θ හි අගය එක බෙදීම මූල දෙක ලෙස අපට ලියන්න පුළුවන්. අපි මේ සාකච්ඡා කරේ 13 වන ගැටලුව. මං හිතනවා දූලා පුතාලට දැන් මේ ගැටලුව निराකරණය කරගන්න හොඳ අවබෝධයක් ලැබුණා කියලා. දැන් අපි 14 වෙනි ගැටලුව සඳහා යොමු වෙමු. ගුණෝත්තර ශ්‍රේණියක 6 වන පදය 5 ගුණ කිරීම 2 5 වෙනි බලය ලෙස දී ඇත. එම ශ්‍රේණියේ පළමු පදය හා පොදු අනුපාතය සොයන්න. අපිට මතකද ගුණෝත්තර ශ්‍රේණියක ඕනෑම පදයක් ලබා ගන්න සූත්‍රය? Tn සමානයි A R n අඩු කිරීම එකෙහි බලය. එසේනම් මෙය අපි ඒ ආකාරයට සකස් කරලා බලමු. T6 6 වෙන පදය සමානයි 5 ගුණ කිරීම 2 5 වෙනි බලය. අපිට ලියන්න පුළුවන් මෙය T6 සමානයි 5 ගුණ කිරීම 2න් 6 අඩු කිරීම 1 වෙනි බලය කියලා. එවිට අපිට Tn සමානයි AR n ඍණ 1 බලය ලෙස ලැබෙන සූත්‍රය හා සංසන්දනය වීමක් සිද්ධ වෙනවා. එවිට මෙහි පළමු පදය ලෙස 5 දෙවන R පදය එසේනම් පොදු අනුපාතය ලෙස 2ක් අපට ලැබෙනවා. එසේනම් පළමු පදය 5යි පොදු අනුපාතය ධන 2 ලෙස ඔබට ලැබිලා තියෙන්න ඕනේ. අපි දැන් 15 වෙන ගැටලුව සඳහා යොමු වෙමු. බලන්න දුවේ පුතේ මොකක්ද මේ ගැටලුව කියලා. පිට්ටනියක බිම දිගේ සවිකර ඇති ඍජු ලණුවක් AB මගින් දැක්වේ. පුතාලා රූප සටහන දිහත් බලා ගන්න. කසුන් ව්‍යායාම සඳහා එම ලණුවට මීටර 8ක් දුරින් එහා මෙහා ඇවිද යන ගමන් මග තිත්තිරි මගින් දැක්වේ. X යනු එම ලණුවේ X ස්ථානයකි. මාලිකා එම එක් ස්ථානයට මීටර 12ක නියත දුරකින් නැති ගමන් මගක ඇවිද යයි. ඔවුන් දෙදෙනා හමු විය හැකි ස්ථාන දල සටහනේ ලකුණු කර එම ස්ථාන C-D යනුවෙන් නම් කරන්න. දැන් බලන්න යාළුව දෙන්නෙක් ස්ථාන දෙකකදී හමු වෙන්න පුළුවන්ලු. ඒ ඔවුන්ගේ ගමන් මාර්ග වල ඔවුන් ගමන් කරන නිසා. දැන් අපිට මේ ස්ථාන C-D ලෙස නම් කරන්නයි කියන්නේ. බලන්න පුතේ පත සිද්ධාන්තය ඔබට මතකද කියලා. මෙහි වැදගත් වෙනවා සිද්ධාන්ත දෙකක්. පළමු සිද්ධාන්තය සරල රේඛාවකට සමදුරින් යන ලක්ෂයක පතය. කසුන් කියලා කියන්නේ එවිට AB සරල රේඛාව. එහෙනම් AB ලනුවට සමදුරින් යන ලක්ෂයක ගමන් මාර්ගය තමයි කසුන් ගමන් කරන්නේ. දෙවැන්න බලන්න මතකද කියලා. අචල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතය. මාලිකා කියලා කියන්නේ අචල ලක්ෂයක x ලක්ෂයේ සිට නියත දුර වන මීටර 12කින් චලනය වන ලක්ෂයක ගමන් මාර්ගය තමයි මාලිකා යන්නේ. එහෙනම් අපි බලමු මෙමෙ ස්ථාන දෙක හමුවන්නේ කොහොමද කියලා. AB සරල රේඛාවේ මැද x හැටියට ලකුණු වෙලා තියෙනවා. එවිට අපි කසුන් යන ගමන් මාර්ගයේ සමාන්තර රේඛාවක්. ඒ සමාන්තර රේඛාව අතර ලම්බ දුර මීටර 8යි. දැන් අපි x වල ඉඳලා මීටර 12ක දුරින් එනම් වෘත්තාකාර ගමන් මාර්ගයක් හැටියට අර කසුන් යන ගමන් මාර්ගයේ ස්ථාන දෙකකදී කැපිලා යන පරිදි වෘත්තාකාර ගමන් මාර්ගයක් අඳින්න වෙනවා. එවිට ස්ථාන දෙකකදී ඔබට ඡේදන වෙනවා දක්නට ලැබෙනවා. එසේනම් මේ ස්ථාන දෙක C-D ලෙස නම් කරන්න පුළුවන්. දැන් එම පිළිතුර ඔබ සකස් කරලා තියෙන්නේ ඒ විදිහටද බලන්න. එසේනම් ඔබ නිවැරදි. ආදරණීය දුවේ පුතේ දැන් අපි 16 වෙනි ගැටලුවට යමු. බලන්න 16 වෙනි ගැටලුවේ ඔබට ලැබිලා තිබෙන්නේ කුමක්ද කියලා. ඔබට වෙන් රූප සටහනක් ලැබිලා තිබෙනවා. වෙන් රූප සටහනේ A+B කියලා කුලක දෙකක් දක්නට ලැබෙනවා. A කුලකය තුල B කුලකය අන්තර්ගතව තිබෙනවා. එසේනම් අපි 16 පළමු කොටස කුමක්ද කියලා බලමු. A ඡේදනයේ B' අඳුරු කරන්න. මෙහිදී A කුලකයට අයත් වන B කුලකයට අයත් නොවන කොටස අඳුරු කරන්න ඕනේ. බලන්න ඔබ A කුලකයට අයත් වන B කුලකයට අයත් නොවන කොටස පාට කරාද කියලා. ඔව්. දැන් අපි දෙවන කොටසේ පිළිතුර ලබා ගන්න බලමු. A+B අතර සම්බන්ධයක් ලියන්න. අපි දන්නවා මොකද්ද මේ සම්බන්ධය? උපකුලක සම්බන්ධයයි. එසේනම් B උපකුලකයක් වී A කුලකය යනුවෙන් ඔබේ පිළිතුර සටහන් විය යුතුයි. දැන් අපි 17 වෙනි ගැටලුවට යමු. පහත දැක්වෙන පද හා ප්‍රකාශනවල අගයන් අනුව නොගැලපෙන පදේ හෝ ප්‍රකාශයේ තෝරා යටින් ඉරක් අඳින්න. අපි බලමු මෙම පද හා ප්‍රකාශනවල අගයන් ලබාගෙන x වල බිඳුවෙනි බලය. අපි දන්නවා ඕනෑම බලයක දර්ශකයේ ශූන්‍ය නම් එහි අගය එකට සමානයි. එසේනම් x වල ශූන්‍ය වෙන බලයේ පිළිතුර 1යි. දෙවැන්නේ තියෙන්නේ ලඝු 10 හි අගය. අපි දන්නවා ලඝු 10 අගය එනම් 10 පාදයට 10 ලඝු ගණකය. පිළිතුර 1යි. තුන්වැන්න බලන්න. 1 භාගෙවෙනි බලය. එසේත් නැත්නම් 1 වර්ගමූලය. පිළිතුර 1යි. සිව්වැන්න බලන්න. 2 දෙවෙනි බලය බෙදීම 2. මෙහි දර්ශක ආකාරයේ බෙදීමක්. පාද සමාන නම් දර්ශක අඩු කරන්න පුළුවන්. පාදයේ 2යි දර්ශකයේ 2කින් එකක් අඩු වුණොත් 2 පළවෙනි බලය. එනම් පිළිතුර 2යි. බලන්න පස්වන ගැටුව මොකක්ද කියලා. 3න් 2 ගුණ කිරීම 2න් 3. 3න් 2 පරස්පරයෙන් ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් පිළිතුර සරල වුණාට පස්සේ 1 ලෙස ලැබෙනවා. එහෙනම් කුමද්ද ප්‍රකාශය කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. නොගැලපෙන්නේ 2 දෙවෙනි බලයේ බෙදීම 2. බලන්න ඔබේ පිළිතුර නිවැරදි කියලා. නිවැරදි නම් අපි 18 වන ගැටලුවට යමු. y සමානයි 3x එකතු කිරීම 2 ප්‍රස්ථාරයේ මත පිහිටි x යගේ බිඳුව වන විට ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න. දැන් අපි ප්‍රස්ථාරයේ x බිඳුව වන විට අගේ යොදා බලමු. y සමානයි 3යි x එකතු කිරීම 2. y සමානයි 3 ගුණ කිරීම x වෙනුවට බිඳුව එකතු කිරීම 2. එවිට y අගේ ධන 2 ලෙස ලැබෙනවා. එහෙනම් ලක්ෂයේ ඛණ්ඩාංක වන්නේ බිඳුවේ 2. ඔබේ පිළිතුර නිවැරදි කියලා හිතනවා. දැන් අපි 19 වෙනි ගැටලුවට යමුමු. 19 වෙනි ගැටලුවේ ඔබට ලැබිලා තිබෙන්නේ භාග බෙදීමක්. කොහොමද මේ භාග බෙදීම? වීජීය භාග බෙදීමක්. අපි මුලින් සාකච්ඡා කළ පරිදි භාග බෙදීමකදී සිදුවන්නේ බෙදනු ලබන භාගයේ පරස්පරයෙන් ගුණ කිරීමයි. දැන් බලමු මේ ගැටලුව කොහොමද ලැබිලා තියෙන්නේ කියලා. 5යි y ගෙන් x a වර්ගය බෙදීම 10යි y ගෙන් ax සුළු කරන්න. අපිට ඊළඟ පියවර ලියන්න පුළුවන් 5යි y වලින් x a වර්ගය ගුණ කිරීම ax වලින් 10යි y කියලා. දැන් බලන්න සරල කරන්න බලන්න. yට y සරල වෙනවා, xට x සරල වෙනවා, a වර්ගයෙන් 1 1 වර්ගයක් සරල වෙනවා, 5ට හා 10 සරල වෙනවා. එවිට පිළිතුර 2යි ලෙස ලැබිලා තියෙනවද බලන්න. එසේනම් ඔබේ පිළිතුර නිවැරදි. දැන් අපි අවසාන ගැටලුව කෙරේ යමු. 20 වෙනි ගැටලුව. බෑග් නිෂ්පාදකයේ x වර්ගයක බෑගයක් නිෂ්පාදනය කර වෙළඳ පොළට ඉදිරිපත් කිරීම වෙනුවෙන් වැය කරන මුළු වියදමෙන් 8න් 5ක් අමුද්‍රව්‍ය සඳහාද 6න් 1ක් වැඩ කුලී සඳහාද යොදවා ඇත. ප්‍රවාහන ආදී වෙනත් වියදම් සඳහා ඉතිරි කොටස වැය කර ඇත. මෙහෙන් ගැටලුවෙන් කියවෙන්නේ බෑග් නිෂ්පාදකයේ තමන්ගේ බෑග් නිෂ්පාදනය සඳහා එක් එක් කොටස් වෙනුවෙන් වැය කරන වියදමේ ප්‍රමාණයයි. මේවා ඔක්කොම ලැබිලා තින්නේ භාග වශයෙන්. දැන් බලමු අපි එකින් එකට පිළිතුරු සපයන්න. පළමු කොටස. ඔහු අමුද්‍රව්‍ය හා වැඩ කුලී වෙනුවෙන් වැය කර ඇති මුදල මුළු වියදමින් භාගයක් ලෙස දක්වන්න. එසේනම් ඔබට ලැබිලා තිබෙනවා අමුද්‍රව්‍ය හා වැඩ කුලී වෙනුවෙන් වැය කර ඇති මුදලේ කොටස. බලන්න. අමුද්‍රව්‍ය සඳහා 8න් 5ක් හා වැඩ කුලී සඳහා 6න් 1ක් ආදී වශයෙන් වැය කරලා තියෙනවා. එසේනම් අපි කරන්න ඕනේ 8න් 5 එකතු කිරීම 6න් 1. භාග එකතු කිරීම. භාග එකතු කිරීමකදී දුවේ පුතේ සිදුවෙන්න ඕනේ දේ ඔබ අප දන්නවා. හරය සමාන වෙන්න ඕනේ. හරය සමාන නම් ලවය එකතු කිරීම හෝ අඩු කිරීම සිද්ධ කරන්න පුළුවන්. මෙහි හරය අඩංගු වෙන්නේ කුමක්ද කියලා බලන්න. 8 හා 6. එහි කුඩා පොදු ගුණාකාරය වන්නේ 24. එසේනම් 24න් පංගු හැටියට මෙය අප ලබා ගන්න ඕනේ. බලන්න ඔබේ පිළිතුර මෙසේ ලිය වෙලා තියෙනවද කියලා. 24න් 15 එකතු කිරීම 24න් 4 සමානයි පිළිතුර 24න් 19යි ලෙසට. එසේනම් ඔහු අමුද්‍රව්‍ය හා වැඩ කුලී වෙනුවෙන් වැය කර ඇති මුදල මුළු වියදමෙන් භාගයක් ලෙස 24න් 19ක් ලෙස ලැබිලා ඇති. දෙවන කොටසට යමු. ප්‍රවාහන ආදී වෙනත් වියදම් සඳහා වැය කරන මුදල රුපියල් 500ක් නම් බෑග් එකක් සඳහා ඔහු වැය කරන මුදල කීයද? අපි දැන් ප්‍රවාහන හා වෙනත් වියදම් සඳහා වැය කරපු වියදම් කොටස අපි දන්නේ නැහැ. එසේනම් අපි කරන්නේ සම්පූර්ණ බෑගයේ සඳහා වියදම් කරපු මුළු කොටස එකක් හැටියටගෙන එයින් අමුද්‍රව්‍ය හා වැඩ කුලී වෙනුවෙන් වැය කරපු කොටස අඩු කරන එක. එනම් පිළිතුර එක අඩු කිරීම 24න් 19. එක අපට ලියන්න පුළුවන් 24න් 24 කියලා. එවිට 24න් 24 අඩු කිරීම 24න් 19. පිළිතුර 24න් 5යි. එසේනම් ඔහු 24න් 5ක් ලෙස ප්‍රවාහන ආදී වෙනත් වියදම් සඳහා වැය කරපු කොටස. දැන් අපි ප්‍රවාහන හා වෙනත් වියදම් සඳහා වැය කරපු මුදල අපට දීලා තියෙනවා 500යි. එසේනම් 500 ප්‍රවාහන හා වෙනත් වියදම් සඳහා වැය කරපු කොටසෙන් බෙදමු. එවිට බෑගයක් සඳහා ඔහු වැය කරති මුදල ලැබෙනවා. බලන්න බෙදලා 500 බෙදීම 24න් 5. 500 ගුණ කිරීම 5න් 24. ඔබට පිළිතුර සුළු වෙලා රුපියල් 2400ක් ලෙස ලැබිලා ඇති. දැන් බලමු තුන්වෙනි කොටස. ඔහු මෙම බෑග් එකක් රුපියල් 2750කට වෙළඳ කුටියකට දෙයි. ඒ අනුව බෑග් එකකින් ඔහුට ලැබෙන ලාභය සොයන්න. මෙහිදී ඔහු නිෂ්පාදනය කිරීම සඳහා වැය කරපු මුදලත් ඔහු වෙළඳ කුටියකට දීලා ලබාගත් මුදලත් අතර වෙනසෙන් තමයි ලාභය ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපි ලාභය හොයන්නේ විකුණුම් මිලෙන් ගස් මිල අඩු කරලා. මෙහි විකුණුම් මිල හැටියට සටහන් වන්නේ ඔහු වෙළඳ කුටියකට දුන්න මුදල. ගස් මිල හැටියට අපිට ගන්න පුළුවන් ඔහු නිෂ්පාදනය සඳහා වැය කරපු මුදල. එවිට ලාභය රුපියල් 2750න් රුපියල් 2400ක් අඩු කරපුවාම ලැබෙන්නේ රුපියල් 350ක් ලෙස. බලන්න ඔබට රුපියල් 350ක් ලැබිලා තියෙනවද කියලා ලාභය හැටියට. දැන් අපි හතරවෙනි කොටසට යමු. වෙළඳ කුටිය 10% ලාභයක් ඇතිව බෑගයක් විකුණයි නම් බෑගයක විකුණුම් මිල කීයද? ප්‍රතිශත ආශ්‍රිත ගැටලුවක්. බලන්න පුතේ 10% ලාභයක් ඇතුව විකුණනවා කියන එකේ තේරුම අපි බලමු විශ්ලේෂණාත්මකව. රුපියල් 100කට ගත්තොත් එය විකුණන්නේ රුපියල් 110කට. එහෙම වෙන්නේ ඇයි? රුපියල් 10ක් ලාභ තබා ගන්නවා. එහෙනම් මෙම ගැටලුවේ 100න් 110 ගුණ කිරීම 2750ක් ලෙස ඔබට එහෙම සංඛ්‍යාත්මක ප්‍රකාශනයේ ලියන්න වෙනවා. එවිට පිළිතුර රුපියල් 3025ක් ලෙස සරල කිරීමෙන් ලබා ගන්න පුළුවන්. දැන් එහෙනම් දුවේ පුතේ අද අප සාකච්ඡා කර පුනරීක්ෂණ පත්‍රිකා 81 ගැටලු 20ම සාකච්ඡා කරලා අවසන්. දැන් අපි උත්සාහ කරන්න ගැටලුව කරා යොමු වෙමු. ඔබ මෙම ගැටලුව විසඳුවාද? එසේනම් බලාගන්න පිළිතුරු කෙසේද සකස් කරලා තියෙන්න ඕනි කියලා. y සමාන x වර්ග එකතු කිරීම 2x ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා සම්පූර්ණ කළ යුතු අගේ වගුවක් පහත දැක්වේ. ඒ පළමු කොටස. මෙම අගේ වගුව ඔබේ උත්තර පත්‍රයේ සටහන් කරගෙන එහි හිස්තැන් පුරවන්න. ඔබට හිස්තැන් දෙකක් ලැබිලා තියෙනවා. එහිදී x වල අගයන් ඍණ 4 හා ධන 1ට අදාළ y වල අගයන් හොයන්න තියෙන්නේ. අපි මේ සඳහා කරන්නේ x අගයන් සමීකරණයේ ශ්‍රිතයේ ප්‍රස්ථාරයට ආදේශ කරනවා. x සමානයි ඍණ 4 වන විට y සමානයි x වර්ග එකතු කිරීම 2x. x වර්ගය වෙනුවට ඍණ 4 වර්ගය ආදේශ කරනවා. x වෙනුවට ඍණ 4 ආදේශ කරනවා. එවිට පිළිතුර ඍණ 4 වර්ගය එකතු කිරීම 2 වරහන් ඍණ 4. එවිට පිළිතුර 16 එකතු කිරීම ඍණ 8. පිළිතුර 8. x සමානයි ඍණ 4 වන විට y අගය 8. දැන් අපි x සමානයි 1 වන විට y අගය ලබා ගනිමු. එවිට y සමානයි x වර්ගය එකතු කිරීම 2x. x වෙනුවට 1 යදුවොත් 1 වර්ගය එකතු කිරීම 2වරක් 1. 2. එවිට 1 එකතු කිරීම 2. පිළිතුර y සමානයි 3. x සමාන 1 වන විට y අගය 3. දැන් අපි මෙහි ලැබෙන ලක්ෂ පිළිබඳ අවධානය යොමු කරමු. x සමානයි ඍණ 4 වන විට y අගය 8. x සමාන 1 වන විට y අගය 3. ඉතිරි x අගයන් හා y අගයන් ඔබට මෙහි ලැබිලා තිබෙනවා. දැන් අපි දෙවන කොටසට යමු. ප්‍රස්ථාර කඩදාසියක x අක්ෂයේ දිගෙත් y අක්ෂයේ දිගෙත් කුඩා කොටු 10කින් ඒකක එකක් නිරූපණය වනසේ පරිමාණයගෙන ඉහත ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. බලන්න කොහොමද ඔබ ප්‍රස්ථාරය අඳි කියා. අපි මෙහිදී x අක්ෂය සඳහා ඍණ 4 සිට ධන 2 දක්වාත් y අක්ෂය සඳහා ධන 8 සිට ඍණ 1 දක්වාත් ඉඩ සකස් කරගන්න ඕනේ. එසේනම් x අක්ෂයත් y අක්ෂයත් සුදුසු පරිදි ඔබ අඳින්න. අක්ෂ නම් කරන්න. දැන් අපි අගයන් ලකුණු කරමු. ඍණ 4 ධන 8, ඍණ 3 ධන 3, ඍණ 2 බිඳුව, ඍණ 1 ඍණ 1 බිඳුවේ බිඳුව, 1 තුන දෙකේ අට. දැන් ඔබ ලක්ෂ ලකුණු කර අවසන්. දැන් කරන්න ඕනේ අපි සීරුවෙන් මෙම ප්‍රස්ථාරය අඳින එකයි. ඒ සඳහා මම ඔබට සුළු උපක්‍රමයක් කියලා දෙන්නම්. පළමුව මෙම ලක්ෂ දිහා පිළිවෙලින් ඔබගේ ඇස් යොමු කරමින් එම ගමන් මාර්ගය මනසින් අරයන්න. ආපස්සටත් අරන් එන්න. දැන් ඔබ ඇස් වලින් එම ගමන් මාර්ගය දැක්කා. දැන් පැන්සලයි අතයි තබාගෙන එය උඩින් නිකමට ආපහු අරයන්න. එම ලක්ෂ උඩින් අරයන්න. අරගෙන ගිහිල්ලා ආපස්සටත් අරන් එන්න. මෙහෙම කීප වතාවක් කිරීමෙන් ඔබට මෙම ලක්ෂ වල හුරුවක් ලැබෙනවා. එම හැඩය පිළිබඳ හොඳ හුරුවක් ලැබෙනවා. දැන් එක විටම ඊට පසු මෙම ප්‍රස්ථාරය අඳින්න ඇති. ඔබට හොඳ පරාවල ආකාරයේ හැඩයක් එවිට නිර්මාණය වෙලා ඇති. දැන් අපි මෙහි ඉතිරි ගැටලු කෙරෙහි යොමු වෙමු. B. ඔබේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් පළමු කොටස y සමානයි x වර්ග එකතු කිරීම 2x රිතේ අවමගේ සොයන්න. බලන්න දුවේ පුතේ මෙහි අවමගේ කීයද කියලා. y වෙලා ගයක් ලෙස ලැබෙන්නේ. ශ්‍රිතේ ලැබිලා තිබෙන්නේ අවමයක්. එහෙනම් අවමගේ y සමානයි ඍණ 2 ලෙස ලැබිලා ඇති. දෙවෙනි කොටස වක්‍රයේ සම්මිතික අක්ෂයේ සමීකරණය ලියන්න. වක්‍රයේ සම්මිතික අක්ෂයේ සමීකරණය යනුවෙන් අදහස් කරන්නේ මෙම වක්‍රය හරියටම දෙකට මැදින් බෙදෙන x යගය. කුමක්ද එම අගය? බලන්න x සමානයි ඍණයක ලෙස ඔබට ලැබිලා තිබෙනවද කියලා. එසේනම් නිවැරදි. තුන්වන කොටසට අපි යමු. y සමානයි x වර්ගය එකතු කිරීම 2x ශ්‍රිතය ඍණවන x යගය ප්‍රාන්තරේ ලියන්න. ශ්‍රිතය ඍණ වෙන්නේ කුමන අගයන් වලද බලන්න. ඍණ දෙක හා බිංදු අතර ඔබට පේනවා ඇති ශ්‍රිතය ඍණයි. ඍණ දෙසට ගමන් කරලා. එසේනම් පිළිතුර ඍණ දෙක කුඩායි x කුඩා බිංදුව ලෙස ඔබ පිළිතුර ලියන්න ඕනේ. එසේ නොමැතිනම් ඔබ ඍණ දෙකේ සිට බිංදුව තෙක් පිළිතුර සකස් කරන්න ඕනේ. බලන්න ඔබේ පිළිතුර මෙහෙම සංකේතව දාලා නම් වඩාත් නිවැරදි. ඍණ දෙක කුඩායි x කුඩායි බිංදුව. දැන් අපි හතරවන කොටසට යමු. y සමානයි 2 වන විට x යගයන් ප්‍රස්ථාරය ඇසුරෙන් ලබා ගන්න. දැන් අපි y සමානයි 2 රේඛාව ඇඳ ගන්න. දැන් එම රේඛාව ශ්‍රිතය එසේත් නැත්නම් ප්‍රස්ථාරය ඡේදෙන උන ලක්ෂ දෙකේ ඉඳලා x අක්ෂය වෙත ලම්බ කඳින්න. ලම්බ කැන්දර පස්සේ x අගේ අගයන් ලබා ගන්න. ඔබට ලැබෙන්න ඕනේ x සමානයි ඍණ 2.7 හෝ x සමානයි 0.7 හෝ යනුවෙන්. හොඳින් ඔබ ප්‍රස්ථාරය ඇඳා නේද? එසේනම් මෙය පිළිතුර ලැබෙන්න ඕනේ. දැන් අපි පස්වන කොටසට යමු. ඉහත ශ්‍රිතය y සමානයි x එකතු කිරීම k වල සම්පූර්ණ වර්ගය අඩු කිරීමේ ආකාරයට ප්‍රකාශ කරන්න. බලමු අපි අපිට ලැබිලා තිබෙන ශ්‍රිතය මොකද්ද කියලා. y සමානයි x වර්ගය එකතු කිරීම 2x. අපි y සමානයි x එකතු කිරීම 2x අපි වර්ගපූර්ණේ කරනවා. එවිට x එකතු කිරීම එකෙහි සම්පූර්ණ වර්ගය ලෙස ලැබෙනවා. දැන් බලන්න මෙය සුළු කරලා අපහු x වර්ගය එකතු කිරීම 2x එකතු කිරීම 1 ලෙස ලැබෙනවා. එසේනම් මේ වැඩිපුර ලැබුණු එක නැවත අඩු කිරීමක් කරන්න ඕනේ. එහෙනම් අපි මෙහි පියවර මේ ආකාරයට සකස් කරලා තියෙනවද බලන්න. y සමානයි x එකතු කිරීම එකේ සම්පූර්ණ වර්ගය අඩු කිරීම 1. දැන් මෙය ඔබට ලබා දී ඇති ආකාරයට සකස් වෙලාද බලන්න. y සමානයි x එකතු කිරීම කේවල සම්පූර්ණ වර්ගය අඩු කිරීම h. එසේනම් අපි සකස් කරලා තියෙනවා y සමානයි x එකතු කිරීම එකේ සම්පූර්ණ වර්ගය අඩු කිරීම 1 කියලා. එසේනම් මෙහි k සමාන 1ද h සමාන 1ද ලැබිලා තියෙනවා. එසේනම් අපි සකස් කළ ආකාරයේ නිවැරදි. ආදරණීය දුවේ පුතේ, අද අප සාකච්ඡා කරේ පුනරීක්ෂණ පත්‍රිකා 81 හා උත්සාහ කරන ගැටලුවයි. දැන් ඔබ මෙම ගැටලුවට පිළිතුරු නිවැරදි ලෙස බලාගත්තා. ඉතින් දුවේ පුතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන විට ඔබට මෙම පුනරීක්ෂණ පත්‍රිකාවලින් ලබාගත් ප්‍රයෝජන ඉතා වැදගත් වේ. එසේනම් ඔබ නිවසට වී තවදුරටත් මේවා අධ්‍යයනය කර අපි වෙනත් දවසක නැවතත් ගුරුගෙදරත් තුලින් හමුවෙමු. ආයිබෝවන්.